SBS Radio.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් විදිහට අපේ ප්‍රජාවේ බොහෝ දෙනා මේ ශ්‍රී ලංකාවේ වෙසෙන අපේ පවුලේ සමාජිකයන්ද හැකි සෑම විටම ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට කැමැත්තක් දක්වන බව ඇත්තටම රහසක් නොවේ. විශේෂයෙන්ම ප්‍රජාවක් විදිහට අපි කැමති අපේ පවුලේ අය, විශේෂයෙන්ම අපේ දෙමාපියන් අපේ පවුලට එකතු කර ගැනීමට, මේ ඔස්ට්‍රේලියාවේ මේ ජීවන රටාවට ඔවුනුත් සම්බන්ධ කර ගැනීමට. ඉතින් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් දැනට විවිධ වීසා කාණ්ඩ ඉදිරිපත් කරලා තිබෙනවා. දෙමාපිය වීසා කාණ්ඩ යටතේ විශේෂයෙන්ම වැඩි මුදලක් යවා දීර්ඝකාලීනව ස්ථිර වශයෙන් දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමේ අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම තවත් අවුරුදු 3කට කිහිප වරක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකි නමුත් විසිට වීසා කාණ්ඩේ වීසා වර්ග ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විවිධ වීසා වන් යටතේ බොහෝ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අපි ප්‍රජාවේ අපි කැමැත්තක් දක්වනවා. ඉතින් ඔස්ට්‍රේලියානු රජය අලුතෙන්ම හඳුන්වා දෙන්නට සූදානම් වෙන අප්‍රේල් 17 වෙනිදා සිට නවතම දෙමාපිය වීසා එකක්, මේ තාවකාලික වීසා එකක් වුවත් අවුරුදු 5ක් දක්වා කාලයක් එක දිගට දෙමාපියන්ට රැඳී සිටීමට මෙයින් අවස්ථාවක් ලැබෙන බවට තමයි ඔස්ට්‍රේලියානු රජය දන්වා තිබෙන්නේ. ඉතින් අද මාසයේ අවසාන අඟහරුවාදා විනිවිද සමාජ කතිකාව තුළින් අපි අවධානය යොමු කරන්නේ මේ දෙමාපිය වීසා ලබාගෙන ඔස්ට්‍රේලියාවට දෙමාපියන් ගෙන්වා ගැනීමට අපේ ප්‍රජාව දක්වන උනන්දුව සහ මේ නවතම වීසා ක්‍රමය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් ලෙසට මේ ආකාරයේ දෙමාපිය වීසා කාණ්ඩ ලබා දීම ඇත්තටම කොයිතරම් දුරට සාධාරණද, ඇත්තටම අපේ ප්‍රජාව මෙයට දක්වන ප්‍රතිචාරය කුමක්ද කියන කාරණය පිළිබඳව තමයි අද අපි විනිවිද තුළින් කතා බහ කරන්නේ. ඉතින් මේ අප්‍රේල් 17 වෙනිදා සිට රජය හඳුන්වා දීමට සැරසෙන වීසා කාණ්ඩය පිළිබඳව මුලින්ම අපි දැනුවත් වෙමු. ඒ සඳහා අපිත් සමඟ කතා බහට දැන එකතු වන්නේ මෙල්බර්න් නුවර අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි.
අවුරුදු 5ක හෝ 3ක දෙමාපියන්ට අඛණ්ඩ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින්නට පුළුවන් වීසා එකක් හඳුන්වලා දීමේ මූලික පියවර තමයි අප්‍රේල් 17 පටන් ගන්නෙ. අපි දන්නවා දැන් තියෙන්නේ හුඟක් වෙලාවට දෙමාපියන්ට විසිට වීසා එකක් ඇවිල්ලා ඉඳ, එහෙමත් නැත්නම් අවුරුදු 3ක හෝ 5ක මල්ටිපල් ට්‍රැවල් වීසා එකක් තියෙනවා. නමුත් මේකේ ඔස්ට්‍රේලියාවේ ඉන්න පුළුවන් નિયમિત දින ගණනාවක් තියෙනවා. ඒ දිනෙන් පස්සේ පිට අනිවාර්යෙන් යන්න ඕනේ. නමුත් මෙහි තියෙන වෙනස තමයි රජය බලාපොරොත්තු වෙනවා එක දිගටම අඛණ්ඩව ඒ අවුරුදු 3 කාලය ඇතුළත හෝ අවුරුදු 5 ඇතුළත දෙමාපියන්ට රැඳී සිටින්න පුළුවන් කියලා.
ඉතින් මේ ආකාරයට දෙමාපිය වීසා එකකින් ඔස්ට්‍රේලියාවට දෙමාපියන් ගෙන්වා ගැනීමට විශේෂයෙන්ම මේ සංක්‍රමණිකයන් හැටියට අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව කැමැත්තක් දක්වන්නේ ඇයි? ඔවුන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. අපිත් සමඟ මුලින්ම කතා බහට එකතු වන්නේ මෙල්බර්න් නුවරින් සම්පත් මදනායක. මේ ඔහු දෙමාපිය වීසා ලබාගෙන ඔහුගේ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දක්වූ අදහස.
ඔව්, ඒ රටට කෙටි කාලීනව හරි අපිට දෙමාපියෝ මෙහෙ ගේන එකේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි මම දකින්නේ දැන් අපේ ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපිට ලොකු සහනයක් අපේ දෙමාපියෝ මෙහෙ ඇවිල්ලා අපිට උදව් කරන එක. විශේෂයෙන්ම මේ රටේ හස්බන්ඩ් ඇන් වයිෆ් අපි දෙගොල්ලම වැඩ කරනවා. ඉතින් ඒ අවස්ථාවක වගේ මේ දෙමාපියෝ ඉන්නේ අපිට ලොකු දෙයක් තියෙනවා. ඒක මේගොල්ලෝ අපි බලා ගන්නවා විතරක් නෙමෙයි. මේ දෙමාපියෝ කියන්නේ ගොඩක් අවුරුදු ගණනාවක් ජීවිතේ එක්ස්පීරියන්ස් සහ අත්දැකීම් තියෙන අය. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒකම අපි ඊළඟ ජෙනරේෂන් එකටත් ඒ දරුම ගොඩක් පාස් කරනවා. දැන් ෆෝ එක්සාම්පල් අපේ ලංකාවේ තියෙන කල්ච එකේ ආගම හෝ රිලිජස් බිලීෆ් හෝ දේවල් ගොඩක් මගේ දුවල පුතාලා මේ විදි දන්නවා. ඒක ඇත්තට මේගොල්ලන්ට ඒක ගොඩක් බෙනිෆිට් එකක් වෙනවා, විශේෂයෙන්ම මේ වගේ මල්ටිකල්චරල් රටක.
ඉන්පසු මේ කරණය පිළිබඳව අපිත් සමඟ අදහස් බෙදා ගන්න එකතු වන්නේ පර්ත් නුරින් දිනු ඒකනායක, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව මේ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දරන මතය පිළිබඳවයි ඔහු මේ ආකාරයට අදහස් පළ කළේ.
දැන් අපි ඩේ ටු ඩේ ලයිෆ් එක ගෙවාගෙන යනකොට මම දකිනවා හරියට පේරන්ට්ස්ලා එනවා, ඇවිල්ලා ටික කාලයක් ඉඳලා ආපහු යනවා, ඒ වගේ. එතකොට අපි දැන් පර්මනන්ට් මයිග්‍රන්ට් හරි ඔස්ට්‍රේලියන් සිටිසන් හරි වුණාම ලංකාවට ගිහිල්ලා පේරන්ට්ස්ලත් එක්ක ඉන්න පුළුවන් කාලේ බොහොම පුංචි, කියන්නේ සතියක් දෙකක් දවස් කීපයක් වගේ තමයි ඉන්නේ. මොකද අපි අනිත්ටත් එක්ක ඉන්න කරන්නේ. නමුත් පේරන්ට්ස්ලා මෙහෙට ඇවිල්ලා අපෙත් එක්ක ඉන්න ඔපචුනිටි එකක් තියෙනවා නම් ඒක ලොකු වටිනාකමක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට අපෙත් එක්කම ගොඩාක් වෙලාට ලොකු කාලයක් ඉන්න පුළුවන්. මාස 3-4ක් එහෙම නැත්නම් මාස 6ක් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් ඉන්න පුළුවන්. ඒකට මම හිතන්නේ ඒක ලොකු වටිනාකමක් තියෙන මේ වැඩක් කියලා. දැන් විශේෂයෙන්ම අපේ දරුවන් ගත්තාම ඒගොල්ලෝ කල්චරල් දෙකක් අතරමැද අතරමං වෙලා ඉන්නේ. ඒගොල්ලන් ශ්‍රී ලංකන් කල්චර් එකත් හරියටම දන්නේ නැහැ, ඔස්ට්‍රේලියන් එකත් හරියටම දන්නේ නැහැ. මොකද පේරන්ට්ස්ලා ආව විදිහට අපි අපේ ස්ටෝරිස් කියලා පුෂ් කරාට ශ්‍රී ලංකන් කල්චර් එකේ හොඳ දේවල් ගන්න බෑ. ඉතින් විශේෂයෙන් ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා ඉන්නා නම් අපි පේරන්ට්ස්ලා ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලාත් එක්ක කොහොමද ඩේ ටු ඩේ ගත කරන්නේ කියලා අපි දැන් අවසර ඒගොල්ලන්ව වඳිනවා, උදේට යද්දි වැඳලා යනවා, ඒ වගේ දේවල් හුරු කරන්න හොඳම දේ තමයි පේරන්ට්ස්ලා ඇස් එක්සැම්පල් අපිත් එක්ක ඉන්න එක. ඒතකොට අපිට ගොඩාක් දේවල් ඒගොල්ලන්ත් එක්ක ඒගොල්ලන් සලකන බලන විදිය වුණත් ඒගොල්ලන් උගන්වන්න පුළුවන් ඇස් එක්සැම්පල්.
මේ අලුතෙන් රජ ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති දෙමාපිය වීසා කාණ්ඩය පිළිබඳව අපි තවදුරටත් සලකා බැලුවොත් මේ සඳහා වන විශේෂ ගාස්තු ඒ වගේම මේ සඳහා අනුග්‍රහය කිරීමත් අවශ්‍ය වෙනවා. ඇත්තටම ඒ සම්බන්ධයෙන් මේ වන විට හෙළි වී තිබෙන කරුණු මොනවද කියන කාරණය අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරකොඩි මේ ආකාරයට අපිත් සමග විස්තර කළේ.
ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව ආදායම ඒ අනුග්‍රාහකත්වය දරන පවුලේ, කියන්නේ තමාගේ දෙමව්පියන්ට අනුග්‍රාහකත්වය දරන්න බලාපොරොත්තු වෙන පුතාගේ හෝ දුවගේ පවුලේ මූලික පදනම ගැන බලනවා. මේ මූලික පදනම ගැන කොහොමද බලන්නේ කියන එක පිළිබඳව අපිට තාම නිශ්චිත කරුණු නැහැ. ඒක නිසා විශේෂ කරුණක් ඉදිරිපත් කරන්නට බෑ. නමුත් පවුලේ ආදායම බලනවා. අපිට දැනට දැන යෝජිත අවුරුදු 3 වීසායකට ඩොලර් 5000කුත්, යෝජිත අවුරුදු 5 වීසායකට ඩොලර් 10000කුත් ආයුධම් පත්‍ර ගාස්තු වශයෙන් අය කරනවා කියන ඉංගිය තමයි ලැබිලා තියෙන්නේ. මම මෙහෙමත් විස්තරයක් කරන්නම්. අප්‍රේල් මාසයේදී අපිට යොමු කරන්නට පුළුවන් ඉඩකඩ ප්‍රස්ථා හදලා දීලා තියෙන්නේ අනුග්‍රාහක ආයුධම් පත්‍රයට මිසක් වීසා ඇප්ලිකේෂන් එකට නෙමෙයි. ඒ කියන්නේ දෙමාපිය ඇප්ලිකේෂන් වීසා ඇප්ලිකේෂන් එක ආයුධම් පත්‍රය අපිට දැමීමට අවස්ථාව ලැබෙන්නේ ජූලි පළවෙනිදා ඉඳලා. අන්‍ය සංක්‍රමණික නීති අනුව විශාල වශයෙන් නීති සහ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති තියෙන ඒරියා එකක්. උදාහරණයක් හැටියට යම් යම් තත්ත්වවලට අනුග්‍රාහකයා මුහුණ පාලා තිබ්බොත්, උදාහරණයක් හැටියට අපි කියමු ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක්, ඒ කියන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ඒ කියන්නේ ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක් වගේ උසාවි නියෝගයක් වගේ එකක් තිබ්බොත්, ඒ අනුග්‍රාහකත්ව ඇප්ලිකේෂන් එකට අයදුම් පත්‍රයට මේ බලපාන්නට පුළුවන් බව අපිට තේරෙනවා. මේක කොයි විදිහටද බලපාන්නේ කියලා මට හරියටම දැන් කියන්න බෑ. නමුත් උදාහරණයක්කින් පෙන්නනවා නම් PR එකකට බලනවට වඩා ඒ කැරක්ටර් ටෙස්ට් එක සිටිසන්ෂිප් ටෙස්ට් එකේදී PR එක අනුමත කරත් මේ තත්ත්වය යටතේ සමහර වෙලාවට සිටිසන්ෂිප් එකේදී ඒ එකම ප්‍රශ්නයට අනුමත කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මේ දෙමව්පිය වීසා එකේදී මේක PR ලෙවල් එකට සලකල බලලා අනුමත කරයිද, එහෙම නැත්නම් අර සිටිසන්ෂිප් ලෙවල් එකේදී ඊට වඩා තද බල ලෙස බලලා අනුමත නොකරයිද කියන ගැටලුව මේ අවස්ථාවේදී අපිට තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. රජයට ණය වෙලා තියෙනවා නම් යම් යම් ක්‍රමවලින් ඒවත් බලනවා. ණය වෙලා තියෙනවා නම් ඒ ණය ගෙවන්න පොරොන්දුක් වෙලා තියෙනවද, ගෙවීමේ කාලසටහනක් තියෙනවද, ඒ කියන්නේ පේමන්ට් අරේන්ජ්මන්ට්ස් තියෙනවද, ඒක ගිවිලිවර වෙන්නේ කොයි වෙලාවේද, මෙන්න මේවත් සලකලා බලනවා අනුග්‍රහක ආයුධම් පත්‍රය කියන්නේ ස්පොන්සර් ඇප්ලිකේෂන් එක ෆයිනලයිස් කරන්න කලින්.
මේ ආකාරයට අලුතෙන් වීසා ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පර්ත් නුවර දිනු ඒකනායක අපිත් සමග මේ ආකාරයෙන් අදහස් එකතු කළා. මේ දිනුගේ අදහස
දැන් අපි හිතමු අපිට පේරන්ට්ස්ලා මෙහෙට පර්මනන්ට් රෙසිඩන්ට් විදිහට ගෙන්න ගන්න. ගොඩක් පවුල්වල එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ওই ප්‍රශ්නේ අඩුයි. නමුත් සිබ්ලින්ස්ලා කීප දෙනෙක් ඉන්නවා නම් ওই ප්‍රශ්නේ තියෙනවා. ඒගොල්ලන් ගෙන්නගෙන මෙහි අවශ්‍ය විදිහට සලකලා බලන්න බෑ. සමහරවිට වීසා එක ඇප්ලයි කරාම අවුරුදු 10ක් විතර යනවා. ඒතකොට සමහර පේරන්ට්ස්ලා එච්චර කල් ලයිෆ් එක්ස්පෙක්ටේෂන් එකක් තියන අයත් නෙවෙයි සමහර වෙලාවට. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් ඉක්මනටම කරලා ඊට පස්සේ අඩු රෙගුලේෂන්ස් අඩු කරලා ගෙන්න ගන්න පුළුවන් නම්, ඒ වගේම ප්‍රොසෙසින් ටයිම් එක අඩු කරලා ගෙන්න ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් ලොකු බෙනිෆිට් එකක් තමයි ඇස් අ මයිග්‍රන්ට් ලිවින් ඉන් ඔස්ට්‍රේලියා. ගොඩාක් වෙලාවට දැන් අපි පේරන්ට්ස්ලා මේ ඔස්ට්‍රේලියාවට ගෙන්න ගද්දි අපි ෆයිනන්ශල් බෙනිෆිට්ටයක් මේ ආණ්ඩුවෙන් හරි එහෙම බලාපොරොත්තු වෙන්නේ වෙනගෙන අපි ගෙන්නන්නේ පියෝලි මේගොල්ලන්ට සලකලා මේගොල්ලත් එක්ක ඉන්න ඕනේ කියන තැන ඉඳලා තමයි අපි විදිහට වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම ඒ සඳහා වැඩ කළ යුතු පිළිවෙලක් තියෙනවා, විශේෂයෙන්ම හොඳ ඉන්ෂුරන්ස් එකක් අරගෙන ඒ ෆයිනන්ෂල් සයිඩ් එකත් සිකියුර් කරගෙන අපිට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. එතකොට අපි කාටවත් නිකන් හිතට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒ ඉන්න තාක් කාලය තුර පේරන්ට්ස්ලත් එක්ක. ගොඩක් වෙලාවට මම දෙකපෙක තමයි පේරන්ට්ස්ලා ගෙන්න ගද්දි මේ හරියට ඒ ඉන්ෂුරන්ස් වගේ ඒවා ගන්න නැතුව ආවහම සමහර ලාඩ ලෙඩ වෙනවා, අසනීප වෙනවා. එතකොට වෙන්නේ අර දැන් අපි හිතමු මෙහෙනම් තියෙන කමියුනිටි එක ඊට පස්සේ එකතු වෙලා උදව් කරනවා. නමුත් එහෙම කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ ෆන්ඩ්‍රේස් එකක් කරලා. ඒ නිසා හොඳම දේ තමයි ඒ අවශ්‍ය ප්‍රිකෝෂන්ස් අරගෙන මයිග්‍රන්ට්ස්ලා විදිහට පේරන්ට්ස්ලා ගෙන්න ගන්න කියලා. මොකද ඒගොල්ලන්ගේ සෞඛ්‍ය කන්ඩිෂන් ඒ වගේ තත්ත්වයන් සලකලා බලලා.
එත් එක්කම අපිත් සමග කතා බහට එක්තු වුණු සම්පත් මන්දනායක මෙයාකාරයට මේ තාවකාලික වීසා ක්‍රමයක් අවුරුදු පහකට ලබා දීම සම්බන්ධයෙන් මෙන්න මේ වගේ අදහසක් තමයි ඉදිරිපත් කළේ.
දැනට තියෙන පේරන්ට්ස් කන්ට්‍රිබියුෂන් කියන කැටගරි එකේදී අපේ ලොකු මුදලක් මන් දන්න විදිහට අය කරන්න ඕනේ පර්මනන්ට් රෙසිඩෙන්ස් වීසා එකක් පේරන්ට්ස්ට ගන්න. නමුත් ඒක මං හිතන්නේ අද සමාජයේ ස්වල්ප කොටසකට තමයි ඒක පළවෙනි දේ ඒක ආයෝජනය කිරීමේ හැකියාව තියෙන්නේ. දෙවෙනි දේ තමයි ඒකට යන කාලය ගොඩාක් කල් යනවා. මං දැන් හිතන විදිහට අවුරුදු 20ක් විතර වගේ කියලා තමයි මට අන්තිමට මට නම් දැනගන්න ලැබුණේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ කෙටි කාලීනව හරි පහසුවෙන් ඒගොල්ලන්ට මෙහෙට යන්නයි ලංකාවේ ඉන්නයි දෙකේම හැකියාවක් තියෙන කෙටි කාලීනව ඉක්මනට ගන්න පුළුවන් වීසා එකක් එන එක හොඳ දෙයක්, හොඳ අදහසක් කියලා මම හිතනවා. මොකද අපිත් මිනිස්සුයෝ කියන්නේ සත්වෙක්. ඉතින් නමුත් ඒක එක්ස්ටෙන්ඩඩ් ඒ කියන්නේ අපි ට්‍රයිබල් වගේ හැදෙන කොට්ටාශයක්. ඉතින් ඒකේදී දෙමව්පියෝ දූ දරුවෝ අපිට එකට හම් වෙනවා කියන එකේ අපේ මානසික ශක්තිය වැඩි. ඉතින් අපි පර්ෆෝම් කරනවා වැඩි. එතකොට සමාජයක පර්ෆෝම් කරනවා වැඩි වුණාම මේ ඉකොනොමික කොහොමත් ඒ පැත්තෙන් ඒ වගේ දියුණු වෙනවා වැඩි. ඒක මෝ මං හිතන්නේ සෞභාග්‍යමත් ජීවිතයකට අවශ්‍යම දෙයක්. අපිට පේරන්ට්ස්ලාට හැමතිස්සෙම යන්න පුළුවන් පහසුවෙන් ඒ වගේ දෙයක් ඇති වෙනවා කියන එක. ඉතින් ඇත්තටම මම දකින්නේ දැන් අපි පොඩ්ඩක් දෙමව්පියෝ පැත්තෙන් හිතුවොත් ඒගොල්ලෝගේ මුළු ජීවිත කාලයක්ම වගේ මගේ කේස් එකේදී ලංකාවේදී තමයි හැදුනේ. ඉතින් ඒගොල්ලන්ට ලංකාවේ යාළුවෝ ගම පන්සල ඒ වගේ තියෙන හින්දා මම දකිනවා ඒ වගේ අයට ගොඩක් යහපත්. ඒගොල්ලෝ මෝ සැටිස්ෆයිඩ් ඔස්ට්‍රේලියාව සහ ලංකාවේ කියන කල්චර්ස් දෙකේම ඉන්න පුළුවන් නම් ඒගොල්ලන්ට. ඉතින් මේ වගේ අඩු මුදුලකට කෙටි කාලීන ඒගොල්ලන්ට යන්න එන්න හැකියාව තියෙනවා නම් ඒ එකම ඒ මොන හරි මෙඩිකල් අපිට ඉන්ෂුරන්ස් ගන්න පුළුවන්. ඒතකොට ඒකට ලොකු මුදලක් කියන්නේ. ඒකෙන් මම හිතන්නේ ඒගොල්ලන්ටත් ලොකු මානසික සහනයක් හම්බ වෙනවා, අපිටත් හොඳයි. ඒක ඔව් ඒ වගේ හොඳ අදහසක්.
ඒත් එක්කම අපිත් සමග කතා බහට එකතු වුණා සිඩ්නි නුවර හසන්ති ගුණසේකර. හසන්ති, මේ ආකාරයේ වීසා එකක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ ඇය පවුලේ එකම දරුවා නිසා, විශේෂයෙන්ම වෙනත් වීසා වලට සාපේක්ෂව ඇගේ අවශ්‍යතාවය අනුව මේ වීසා එක මොන ආකාරයෙන්ද යට බලපාන කියන ආකාරය. ඒ වගේම මේ ආකාරයට දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඇති අවස්ථාවල තිබෙන සාධාරණත්වය පිළිබඳව හසන්තිගේ අදහස් තමයි මේ.
මම තමයි මගේ පවුලේ එකම දරුවා. ඉතින් මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා මගේ අම්මවයි තාත්තවයි ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්න. එක දෙයක් මං හිතනවා දැන් අපි මයිග්‍රන්ට්ස්ලා විදිහට අපේ ඊළඟ ජෙනරේෂන් එකට අපේ රටේ ලංකාවේ සංස්කෘතිය දරුවන්ට දෙන්න නම් අපිට වඩා අපේ දෙමෝපියන් මෙහි ඉන්න එකෙන් ඒක හොඳින් කරන්න පුළුවන්. සහ අපිට රැකියාවක් කරන නිසා අපේ දරුවන් රැක බලා ගන්න අපේ දෙමෝපියන්ගේ උපකාර සහ උපදෙස් තියෙන එක ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා මං තීරණය කරා මගේ දෙමෝපියන් මෙහෙට ගෙන්න ගන්න. නමුත් දැන් මෙහි තියෙන පේරෙන්ට් වීසා එක හැටියට අපිට අවුරුදු 30ක් බලාගෙන ඉන්න වෙනවා. ඒක ප්‍රොසෙස් වෙන්නේ. ඒක කොහොමදත් ප්‍රැක්ටිකල් නැති දෙයක්. එහෙම නැත්තම් අපිට ගෙවන්න වෙනවා ඩොලර් 50,000. ඕනම කෙනෙක් අපි මෙහි ඇවිල්ලා උත්සාහ කරන්නේ මෙහි සෙටල් වෙන්න. අපි මයිග්‍රන්ට්ස් විදිහට අපිට ඒ වගේ මුදලක් ඇත්තම දරන්න අමාරු. අපි කොයි තරම් මොන මොන තත්ත්වේ රැකියාව හොඳ රැකියාවක් කරත් ඒක 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 දරන්න පුළුවන් මුදලක් නෙවෙයි. ඉතින් ඒ ඒකත් එක්ක සසඳලා බලනකොට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන අවුරුදු පහක මිසයක මට දැනගන්න ලැබුණු විදිහට ඒකේ කන්ඩිෂන්ස් පේරන්ට් පීසයකට වඩා හොඳයි. නමුත් ඒකේ කියන තරම් සහනයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මොකද එතනත් අවුරුදු පහකට ඩොලර් 10,000ක් ගෙවන්න වෙනවා. ඒක පේරන්ට් පීසයකට වඩා හොඳයි. නමුත් අපි මෙහි ටැක්ස් පේස්ලා අපි රැකියාව කරනකොට අපින් ටැක්ස් ගන්නවා. ඉතින් අපි ටැක්ස් ගෙවලා ඉතින් අපිට මේ වගේ සහනයක් නැති එක ඇත්තම ප්‍රශ්නයක්. මොකද ඩොලර් 10,000ක් අවුරුදු පහකට ඩොලර් 10,000ක් කියන්නේ ඉතින් ඒක තරම සාධාරණ දෙයක් නෙවෙයි. නමුත් අපි සලකලා බලපුවහම පේරන්ට් වීසා එකත් මේ අවුරුදු පහේ වීසා එකත් බලපුවහම අපිට දෙමාපියන් ගෙන ගන්න එක අනිවාර්යම කළ යුතු. නම් විශේෂයෙන් දැන් මම පවුල එකම දරුවා නිසා ඒක මට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් ඒ විදිහට බලනකොට දැන් මට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි මේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන අවුරුදු පහේ වීසා එක.
ඔස්ට්‍රේලියාවේ දෙමාපියන් ගෙන්වා ගැනීමට තිබෙනව මේ නව වීසා ක්‍රමය හඳුනා දීමත් සමග සංක්‍රමණිකයන් හැටියට අපිට දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ඇති අවශ්‍යතාව සහ එහි ඇති සාධාරණත්වය පිළිබඳවයි අපි ඒ විවිධ අදහස් ඔබට ගෙනාවේ. විශේෂයෙන්ම මේ හඳුන්වා දී ඇති නව වීසා ක්‍රමයේ යටතේ ඒ අදාළ වසර ගණනින් පසුව දෙමාපියන්ට නැවත වීසා ඉල්ලුම් කිරීමේ අවස්ථාවක් තිබෙනවද කියන කාරණයට පිළිතුරු සපයන්නත් අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරකුඩි අපිත් සමග එකතු වෙනවා. දැන්
අවුරුදු පහකට පස්සේ ආයි මේ වීසා එකට එකපාර්ට්ට අප්ලයි කරන්න බෑ. දින 90ක් මේ රටෙන් පිට ඉඳලා ඊට පස්සේ නැවත අවුරුදු පහකට හෝ තුනකට අඛණ්ඩව සිටීමේ හැකියාව ලැබෙනවා. නමුත් දැනගත යුතුයි අවුරුදු 10න් පස්සේ නැවතත් මේ වීසා කාණ්ඩය දෙන්නේ නැහැ. නමුත් වෙනත් වීසා එකක් යටතේ හැකියාව තියෙනවා නම් ඒවි අවුරුදු 10න් පස්සේ ඒ වීසා එකකට ආයුධම් කිරීමේ හැකියාව තිබ්බට ආයි මේ වීසා අනුකාණ්ඩයට ආයුධම් කරන්නට හැකියාව නැහැ කියලා තමයි දැනට යෝජනා වෙලා තියෙන්නේ.
අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරකුඩි මහතාගේ ඒ අදහසත් සමගින් වෙනවිද තුලින් අද අපි මේ කතා බහ කළ දෙමාපිය වීසා වලින් ඔස්ට්‍රේලියාවට දෙමාපියන් ගෙන්වා ගැනීමට ඇති අවස්ථා සහ එහි සාධාරණත්වය පිළිබඳව වූ විනිවිද සමාජ කතිකාව අපි මෙතනින් අවසන් කරනවා. අපිත් සමග කතා බහට එක්ුණ අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරකුඩි, සම්පත් මන්ත්‍රණායක හසන්ති ගුණසේකර, දිනුවේක්නාග යන සිරු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි අපේ ජන ප්‍රජාවේ තවත් පැතිකඩක් පිළිබඳව කතා බහ කරන්න ලබන මාසයේ අවසාන අඟහරුවාදා විනිවිද තුළින් එක්වෙමු.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.